ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි දැන් එහෙමනම් බලමු මේ වෙනකොට ලෝකයේ තියෙන අලුත් හතවිත්ති මොනවද කියලා. කාරණා කීපයක් කෙරෙහි අපේ අවධානය යොමු වෙනවා. අද අපේ සතියේ විදේශ විත්ති සමාලෝචනය ලොව වටා විශේෂාංගය සඳහා. සුපුරුදු පරිදි මේ තොරතුරු පිළිබඳව සමාලෝචනය කෙරෙන්නට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ AFP ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සුපුරුදු ලෙසින් අද සිකුරාදා දවසේ සූදානම්ින් සිටින්නේ. ආයුබෝවන් අමල්, සුබෝදෑසනක්.
ආයුබෝවන් දිනරක්ෂි.
අපි මුලින්ම සාකච්ඡා කරමුද මේ ලංකාවට ආසන්නව සිදුවෙමින් පවතින සිදුවීමක් පිළිබඳව. මේ වෙනකොට අපි දැක්කා ලාංකීය දේශීය මාධ්‍යවලින් මේ සම්බන්ධව කතා බහ කරනවා. කුවේට්වල සිට ඉන්දියාවේ නැගෙනහිර වෙරළ දක්වා යාත්‍රා කරමින් තිබුණු තෙල් නවක් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේදී තවමත් ගිනි ගනිමින් පවතිනවා. මේ සම්බන්ධ විශාල කතා බහක් තියෙනවා. මොකක්ද මේ සිදුවීම, මේකෙන් සිදුවන පාරිසරික හානිය, ඇයි මෙවැනි සිදුවීමක් සිදුුනේ, මේකට සම්බන්ධ වෙලා සිටින පිරිස් පිළිබඳව කතා බහ වෙනවා. ඉන්දියාව, ශ්‍රී ලංකාව, රුසියාව වගේ පාර්ශ්ව. දැන් මේ වෙනකොට මේ සිදුවීම හා සම්බන්ධව තියෙන තත්ත්වය කෙසේද?
මේ තෙල් නෞකාව දිල්රුක්ෂි කුවේටේ ඉඳලා ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ තියෙන ප්‍රදීප් වරායට ගමන් කරමින් තිබුණා. ඔවුන් ලංකාව පසු කරන් යනකොට, විශේෂයෙන්ම ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ ගමන් කරමින් සිටිනකොට ඇතිවෙච්ච කාර්මික දෝෂයක් නිසා මේ නවේ ගින්නක් ඇති වුණයි කියලා වාර්තා වුණා. ඉතින් මේ අවස්ථාවේදී මේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන්ගේ යාත්‍රා යොදවලා තිබුණා. ඒ එක්කම ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් ගුවන් යානයක් යොමු කළ තිබුණා, බලන්න මේ යාත්‍රාවේ මොන වගේ හානියද තියෙන්නේ කියලා. නමුත් මේ ගින්න එන්න එන්න වැඩි වෙලා මේ වෙනකොට තවමත් ඒ ගින්න ඒ නැවේ එන්ජින් රූම් එක, එහෙම නැත්නම් මේ කාර්ය මණ්ඩලයේ ඉන්න ප්‍රදේශත් සහ ඒ උඩ තියෙන ඩෙක් එක, එහෙම මේ නැවේ උඩ කොටසට දැන් මේ ගින්න පැතිරලා තියෙනවා. ඉතින් මේ ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වෙනකොට ඇත්තට ජාත්‍යන්තර බෙහෙවුමක් දියත් කරලා තියෙනවා. ඉන්දියාවේ යුද නැව් තුනක් මේ ප්‍රදේශයට එවලා තියෙනවා. ඒ එක්කම හම්බන්තොට වරායේ තිබිච්ච රුසියානු යුද නෞකා දෙකකුත් මේ වැඩේට යොමු කළ තිබුණා. මේ ගින්න මැඩ පැවැත්වීමට යොමු කළ තිබුණා. නමුත් මේ රුසියානු යාත්‍රාවලට මේ ගින්න මැඩ පැවැත්වීමේ කාර්යයට එතරම් දායකත්වයක් දෙන්න අමාරුයි කියලා ඔවුන් මේ වෙනකොට නිලස්ථානයෙන් ඉවත් වෙලා තියෙනවා. නමුත් ඉන්දියාව තවත් ඔවුන්ගේ කෝස්ට් ගාඩ් යාත්‍රා කිහිපයක් දැන් මේ ස්ථානයට එවලා තියෙනවා. ඒකම ශ්‍රී ලංකා නාවික හමුදාව යාත්‍රා හතරක් මෙතනට යවලා, ඊට අමතරව වරාය අධිකාරී තියෙන අපි කියන මේ බත්තල්, එහෙම නැත්නම් ටග් බෝට් කියන ඒවා දෙකක් ගිනි නිවීමේ කටයුතු වලට යොමු කරන්න පුළුවන් ඒ විශේෂ උපකරණ සහිතව මේ ස්ථානයට දැන් ගිහිල්ලා තියෙනවා. මෙතන ඇතර මෙතරම් මේ ජාත්‍යන්තර උත්සාහයක් ගන්න මේ ගින්න මැඩපවත්තන්න, මොකද මේ නැවේ ටොන් 270,000 විතර බොරතෙල් ප්‍රවාහනය කරමින් තියෙනවා. ඊට අමතරව තවත් ටොන් 1,700ක් විතර ඩීසලුත් මේ නැවේ ගබඩා කරලා තියෙනවා. ඉතින් යම් කිසි විදිහකින් මේ නැවේ තියෙන මේ තෙල් එළියට කාන්දු වුණොත් ඒකෙන් අති විශාල පාරිසරික ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන්, පාරිසරික හානියක් සිද්ධ වෙන්න පුළුවන් කියන බිය නිසා තමයි දිල්දුක්ෂි මේ වෙනකොට ලොකු ජාත්‍යන්තර අවධානයක් යොමුලා තියෙන. මේ යාත්‍රාව පැනමා රාජ්‍යයේ ලියාපදිංචි වෙච්ච යාත්‍රාවක්. මේකේ කාර්ය මණ්ඩලයේ 23ක් හිටියා. ඒ කාර්ය මණ්ඩලයෙන් මේ වෙනකොට 22ක්ම නිරුපද්‍රිතව යාත්‍රාවෙන් බේරගෙන තියෙනවා. නමුත් එක කාර්ය මණ්ඩලයේ එක සේවකයෙකුට වෙච්ච දෙයක් ආගියතක් නෑ, ඒක සොයාගන්න බැරි තත්ත්වයක් දැන් තියෙන. බොහෝ විට ඔහු ඒ එන්ජින් කාමරේ ඇති වෙච්ච බොයිලේරුවක පිපිරීම නිසා බොහෝ විට ජීවිතක්ෂයට පත්වන්නට ඇති කියලා විශ්වාස කරනවා. අනෙකුත් කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව බේරා ගත්තට නැව දැන් ශ්‍රී ලංකාව වෙරළෙන් කිලෝමීටර් 60ක් විතර නැගෙනහිරට වෙන්න තවමත් ගිනි ගමින් තියෙනවා. මෙතකට නාවික හමුදාවෙන් ප්‍රකාශ කරන්නේ ඔවුන් උත්සාහ කරන්නේ මේ ගින්න බොරතෙල් තියෙන ප්‍රදේශයට යෑම වැළක්වීමයි. මේ නැව මේ තියෙන ප්‍රදේශයෙන් වෙනත් තැනකට, ආරක්ෂිත තැනකට ඇදගෙන යාමේ කටයුත්ත ගැන ඔවුන් අවධානය යොමු කරනවා කියන එක. ඉතින් විශාල පාරිසරික හානියක් සිද්ධ වෙන්න පුළුවන් කියන බිය නිසා තමයි මේ වෙනකොට මේ නැව සම්බන්ධයෙන් ලොකු ජාත්‍යන්තර අවධානයක් යොමු වෙලා තියෙන්නේ.
අපි ලංකාව හා සම්බන්ධ වන ජාත්‍යන්තරයේ මේ වෙනකොට අවධානයට ලක් වෙලා තියෙන ඒ කාරණාවෙන් අනතුරුව සුපුරුදු පරිදි අපේ මේ විශේෂාංගය දැන් පසුගිය කාලවක වානුවේදී දිගින් දිගටම ආරම්භ කළේ කොරෝනා වෛරසය හා සම්බන්ධ ලෝක තත්ත්වය පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් මෙවරත් අපි ඒ කාර්යතාවේ සිදු කරමු. අමල්, මේ වෙනකොට තත්ත්වය කෙලෙසින්ද වාර්තාවන්නේ?
දෙලොක්ෂි බුළු ලෝකයේ බැලුවොත් දැන් කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 26 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒකම මරණ සංඛ්‍යාව 865,000 ඉක්මවා ගිහින් තියෙන්නේ. මෙතනදී තවමත් ලෝකයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවත් ඒ වගේම වැඩිම මරණ සංඛ්‍යාවත් වාර්තා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. ඔවුන්ගේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 6.1 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම දැන් මරණ සංඛ්‍යාව 186,000 පසු කර ගිහින් තියෙනවා. දෙවන ස්ථානයේ බ්‍රසීලය මේ වෙනකොට මිලියන 4කට ආසන්න ආසාදිතයන් සංඛ්‍යාවකුත් 125,000කට කිට්ටු වෙන මරණ සංඛ්‍යාවකුත් වාර්තා වෙලා තියෙනවා. තුන්වන ස්ථානයේ ඉන්නේ ඉන්දියාව. ඔවුන්ගේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වෙනකොට මිලියන 3.8 එමත් 138,000කට වැඩි ප්‍රමාණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාවත් බොහොම ශීඝ්‍රයෙන් වැඩි වෙලා මේ වෙනකොට 67,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉන්දියාව මේ පහුගිය සතිය වෙනකොට ලෝක වාර්තක වාර්තාවකුත් තිබ්බා. එක් දිනකට වාර්තා වෙච්ච වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වුණා. 85,000කට වැඩි පිරිසක් එක් දිනකදී ආසාදිතයන් බවට පත් වෙලා තියෙනවා ඉන්දියාව. ඉතින් ඉතාපන් සීග්‍රේන් රෝගය පැතිරෙන රට හැටියට ඉන්දියාව පත් වෙලා තියෙනවා.
අපි මීළඟට අවධානයට ලක් කරමු ඇමරිකාව පැත්තෙන් අපිට ආරංචි වෙන විශේෂිත කාරණාවක් පිළිබඳව. දැන් ඇමරිකානු ජනාධිපතිවරණයත් ආසන්න වෙමින් තියෙන නොවැම්බර් මාසේ 3 වෙනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. ඒ කාලවකවානුවේදී ඇමරිකාවෙන් යම් විශේෂිත තොරතුරක් වාර්තා වෙනවා මේ අන්තර්ජාතික අපරාධ අධිකරණය. අපි සාමාන්‍යයෙන් යුදාධිකරණය කියලා කියන්නේ, එහෙමත් නැත්නම් හේග් එක කියලා කියන්නේ අපේ සාමාන්‍යයෙන් අපේ ශ්‍රී ලංකාවේ බොහොම පාරිභාෂිත වචනයක් මේ සම්බන්ධව හේග් එක. නෙදර්ලන්තයේ හේග් නුවර තියෙන මේ අන්තර්ජාතික අපරාධ අධිකරණයට එරෙහිව සැන්ක්ෂන්ස් එසේත් නොමැතිනම් සම්බාධක පනවන්නට ඇමරිකාව යම් උත්සාහයක ඉන්නවා. ලොකු විරෝධතාවක් දක්වනවා රජයේ පැත්තෙන්. විශේෂයෙන්ම දැන් මේ වෙනකොට ඇෆ්ගනිස්තානයේ සේවය යොදවලා තියෙන ඇමරිකානු යුද හමුදා සෙබළුන්ට එරෙහිව පක්ෂග්‍රාහීව මේ ICC එක එසේත් නොමැතිනම් ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් එක අන්තර්ජාතික අපරාධ අධිකරණයේ ක්‍රියා කරනවා කියන චෝදනාව යටතේ. මේ වගේ චෝදනාවක් ඇමරිකාව මේ වගේ කාලවකවානුවකදී එල්ල කිරීම සහ ඒ හා සම්බන්ධව ගෙතෙන තොරතුරු මොනවද මේ වෙනකොට?
දිලක්ෂි, මීට කලිනුත් ඇමරිකාව තර්ජනය කළ තිබුණා මේ අන්තර්ජාතික අධිකරණයට විරුද්ධව ඔවුන් කටයුතු කරනවා කියලා. මෙතනදී ඇමරිකාව නගන චෝදනාව තමයි තමන්ගේ හමුදාවන්ට ඇෆ්ගනිස්තානයේ ඔවුන් ක්‍රියාන්විතයන් යෙදී සිටපු වකවානුවේදී යුද අපරාධ සිද්ධ වුණා. ඒ යුද අපරාධ සොයාබැලීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය කටයුතු කරනවායි කියලා ඒ පිළිබඳව ඒකට විරෝධය පෑමක් හැටියට තමයි ඇමරිකාව මේ පියවර අරන් තියෙන්නේ. මෙතන දිලක්ෂි, ඇමරිකාව කළා තියෙන්නේ මේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ඒ නඩු මෙහෙවන නීතිඥයන්ට විරුද්ධව සම්බාධක පැනවීමයි. මෙතන ඒ නීතිඥයන් තමයි ඇමරිකානු හමුදා සෙබළුන්ට විරුද්ධව ඒ නඩු පවරන කටයුත්ත සිද්ධ කරන්නේ. සහ ඒ නඩුව විභාග කිරීමේදී ඒ මූලික පරීක්ෂණ වලට සහාය වෙන්නේ ඒ නීතිඥ ඒ ජාත්‍යන්තර නීතිඥයන්. ඉතින් ඔවුන්ට විරුද්ධව සම්බාධක යෙදවීමට තමයි දැන් ඇමරිකාව කටයුතු කරලා තියෙන්නේ. ඇමරිකාව කියා සිටින්නේ දිගින් දිගටම මේ ජාත්‍යන්තර අධිකරණය ඇමරිකාවේ හමුදා බටපිරිස ඉලක්ක කරගෙන ඔවුන්ට යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඔවුන් සම්බන්ධයෙන් ඒ කරන පරීක්ෂණයන්ට විරෝධය පෑමක් හැටියට තමයි මේ පියවර අරන් තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී නෙදර්ලන්තයත් කනස්සල්ල පළ කරලා තියෙන මේ විදිහට ඇමරිකාව මේ පියවරක් ගැනීම සම්බන්ධයෙන් මීට කලින් අවස්ථාවලදී ඇමරිකාව මේ ජාත්‍යන්තර අධිකරණයේ අපරාධ අධිකරණයේ කටයුතු කරන ඒ ප්‍රධාන නීතිඥයන්ට එරෙහිව ඔවුන්ට ඇමරිකාවට එන්න බැරි වෙන්න ඔවුන්ට වීසා ලබා දීම අත්හිටවලා තිබුණා. නමුත් දැන් ඒක තවත් පියවරක් ඉදිරියට යවමින් ඔවුන් සතු යම් කිසි දේපලක් ඇමරිකාවේ තියෙනවා නම් ඒවා රාජසන්තක කරගෙන කිරීමටත් ඊට අමතරව ඔවුන් සමග යම් කිසි බුද්ධලයන් ගනුදෙනු කරනවා නම් ඒ අයටත් විරුද්ධව කටයුතු කිරීමේ තත්ත්වය දක්වා ඇමරිකාව මේ පියවර අරන් තියෙනවා. ඉතින් මේ පියවර ගන්නේ ඇමරිකාව නොවැම්බර් මාසේ 3 වෙනිදා තියෙන ඒ තමන්ගේ ජනාධිපතිවරණයට ඉතාම කිට්ටු ආසන්නේ. බොහෝ විට මේක මැතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට වාසි විදිහට පාවිච්චි කරන කාරණාවක් හැටියටත් මතුවේවි කියන විශ්වාසයක් තියෙනවා ඇමරිකාව මේ ගත්ත අසාමාන්‍ය පියවර නිසා.
දැන් මීළඟ විශේෂිත කතාව තමයි සමස්ත ලෝකයේම තාමත් අවධානයට ලක් වෙලා තියෙන රුසියාවේ විපක්ෂ නායකවරයා ඇලෙක්සි නවානි පිළිබඳව. අපි පසුගිය සති දෙකේම මේ සම්බන්ධව කතා බහ කරා. විශේෂයෙන්ම මේ වෙනකොට රුසියාවේ රාජ්‍ය පාලනයට විරුද්ධව, ඒ වගේම රාජ්‍ය පාලනයට සම්බන්ධ ප්‍රධාන නිලධාරීන්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ වංචා දූෂණ සම්බන්ධව විශාල හඬක් නගන විපක්ෂ නායකවරයා ඇලෙක්සි නවානි සම්බන්ධව මේ තියෙන අවධානය ඉතාමත්ම විශේෂයි මුළු ලෝකයේම. ඔහු සයිබීරියාවෙන් යම් කිසි ගමනාන්තයක් දක්වා ගුවන් යානයට නගිනට පෙර ඔහුට ගුවන්තොටුපලේදී යම් කිසි වූ විෂ ශරීරගත කිරීමකට ලක් කරලා තියෙනවා. ඒ අනුව ඔහු අසාධ්‍ය තත්වයෙන් පසු වුණා කියලා අපි වාර්තා කළා. ඉන් අනතුරුව ජාත්‍යන්තර මැදිහත්වීමක් මේකට සිද්ධ වුණා. මොකද පුටින් පාලනයට එරෙහිව හඬක් නගන පුද්ගලයෙක් විදිහට ඔහුගේ හඬ වෙනුවෙන් ඉදිරිපත් වුණු රටවල් ඔහු වෙනුවෙන් පෙනී සිටිය. ඒ අනුව ඔහුගේ ආරක්ෂා පතා ඔහු රුසියාවෙන් පිටමං කරන්නට ඔහුට වැඩිදුර ප්‍රතිකාර ලබා දෙන්නට මේ ජාත්‍යන්තර රටවල් ඉදිරිපත් වුණා. ඒ අනුව දැන් ඔහු ජර්මනිය බලා පිටත් කර හැරියා කියලා අපි පසුගිය සතියේදී තොරතුරු වාර්තා කළා. වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුගේ ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම උදෙසා සායනික කෝමා තත්වයකට ඔහු පත් කරලා තියෙන්නේ. ඉතින් ඔහුගේ තත්වය සහ මේ වෙනකොට ජර්මනියෙන් ඔහුට මේ විෂ ශරීර ගත කළාය කියන සාක්ෂිය සනාථ වන ආකාරයෙන් වෛද්‍ය තොරතුරු ඉදි දක්වමින් තියෙනවා. ඉතින් ජර්මනියේ මේ ප්‍රතිචාරත් එක්ක ඊට අදහස් දක්වමින් තියෙනවා රුසියාව පැත්තනුත් යම් ආකාරයකට. ඒ පිළිබඳව සමස්ත ලෝකයේම මේ වෙනකොට අවධානයට ලක් වෙලා තියෙන. දැන් මේවා තමයි අපි මේ වෙනකන් පසුගිය සති දෙකේ තුළ කතා බහ කළේ. දැන් අද වෙනකොට මොනවද මේ සම්බන්ධයෙන් අපිට වාර්තා වෙන අලුත්ම තොරතුරු? අමල්
දිලුක්ෂි, දැන් නවානිව ගෙනියපු ඒ ජර්මනියේ ආරෝග්‍ය ශාලාව දැන් තහවුරු කරලා තියෙනවා නවානිගේ ශරීර ගත වුණේ නොවිචොක් කියන ඒ රසායන ද්‍රව්‍යය කියලා. මේ නොවිචොක් කියන රසායන ද්‍රව්‍යය රුසියාවේ පාවිච්චි කරන එකක් හැටියට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ රුසියාව තමන්ගේ යුදමය කටයුතු සඳහා මේ නොවිචොක් පාවිච්චි කළා මීට කලින් අවස්ථාවලදී කියලා. ඉතින් මෙතන ඒ නිශ්චිත වශයෙන් දැන් ජර්මනියේ ඒ රෝහල ඔහුගේ ශරීරයට ඇතිවෙච්ච ඒ විස මොකක්ද කියන එක දැන් හඳුනාගෙන ඒ පිළිබඳ මේ හෙළිදරව් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ වෙනකොට බටහිර රටවල් වල නායකින් විශේෂයෙන්ම ජර්මනිය, ඒ වගේම බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය මේ වෙනකොට රුසියාවට ලොකු බලපෑමක් කරලා තියෙනවා. තමන්ගේ ඉදිරි දේශපාලන ඉදිරිවාදීන්ට විරුද්ධව මේ විදිහට මේ විස වර්ග, මේකට මේ නර්ව් ඒජන්ට් එකක් කියනවා නොවිචොක් නර්ව් ඒජන්ට් එක. මේක ඇත්තටම මේ මිලිටරි ග්‍රේඩ් එකේ රසායන ද්‍රව්‍යයක්. මේ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ හැකියාව රුසියාවට තියෙනවා කියන චෝදනාව එල්ල කරලා තියෙනවා. ඉතින් මේ බටහිර රටවල් වල නායකින් මේ වෙනකොට බොහොම දැඩිවම කියා සිටින්නේ මේ කාරණාව සම්බන්ධයෙන් රුසියාව පැහැදිලි කිරීමක් කළ යුතුය, වගකීම බාරගත යුතුයි කියලා. නමුත් කලින් අවස්ථාවලදී රුසියාව වගකීම බාර ගැනීමට කැමති වුණේ නැහැ. තමන්ගේ වගකීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ තියෙනවා. මෙවරත් එවැනිම කාරණාවක් තමයි සිදුවෙන්නේ. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය තුලදීත් රුසියාව මෙවැනි ප්‍රහාර එල්ල කරයි කියලා තමන්ගේ එදිරිවාදීන්ට විරුද්ධව.
ඔව්, ඒත් එක්කම මේ වෙනකොට රුසියාවේ දේශපාලන රැකවරණ ලබමින් සිටින ඇමරිකාවේ පුද්ගලයෙකු පිළිබඳවත් සමස්ත ලෝකයේම අවධානය යොමු වෙන. ඔබට මතක ඇති එඩ්වර්ඩ් ස්නෝඩන්. එඩ්වර්ඩ් ස්නෝඩන් වසර 2013 ලෝකයේම මවිත කරන තොරතුරක් හෙළිදරව් කළා. ඒක තමයි ඇමරිකාවේ NSA එසේත් නොමැතිනම් නැෂනල් සිකියුරිටි ඒජන්සි මගින් ජනතාවගේ දුරකථන සම්බන්ධව ඔවුන්ගේ ඊමේල් හරහා ජනතාවට හොර රහසේ ඔවුන්ගේ පෞද්ගලික දත්ත ඒකරාශී කළා කියන කාරණාව. ඉතින් මේ නිසා ඔහුට දැවන්ත ජීවිත තර්ජන පවා එල්ල වුණා. ඔහු රහසේම පලා ගියා රුසියාවට. දැන් එඩ්වර්ඩ් ස්නෝඩන් රුසියාවේ දේශපාලන රැකවරණය ලබමින් සිටින පුද්ගලෙක්. දැන් එඩ්වර්ඩ් ස්නෝඩන් විසින් හෙළිදරව් කරපු මේ කාරණාව සත්‍ය බවට තොරතුරු හෙළිදරව් වෙලා තියෙනවා. මේක සිද්ධ වෙන්නේ කොහොමද? මේ සම්බන්ධව එඩ්වර්ඩ් ස්නෝඩන්ගේ ප්‍රතිචාරය, එතකොට ඇමරිකාවේ ප්‍රතිචාරය කොහොමද මේ වෙනකොට අමල් වාර්තාවන්නේ?
අතරම දිලුක්ෂි, මේක ඉතාමත්ම තීරණාත්මක උසාවි තීන්දුවක් හැටියට නම් කරන්න පුළුවන්. මොකද ඇමරිකාවේ අභියාචන අධිකරණය තීන්දුව කළා තියෙනවා 2013 එඩ්වර්ඩ් ස්නෝඩන් ඒ එළි දක්වපු කාරණා සත්‍යයි. ඒ එක්කම ඒ අවස්ථාවේ එඩ්වර්ඩ් ස්නෝඩන්ට විරුද්ධව සාක්ෂි ලබා දුන්නු නැෂනල් සිකියුරිටි ඒජන්සි, එහෙම නැත්නම් NSA ආයතනයේ ඒ නිලධාරීන් ලබා දුන්නු සාක්ෂි ඒවා බොරුයි කියලත් උසාවි තීන්දුව කළා තියෙනවා. ඇත්තටම එඩ්වර්ඩ් ස්නෝඩන්ට අවස්ථාවක් ලැබිලා නැහැ ඇමරිකාවේ අධිකරණයකට ගිහිල්ලා තමන්ගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කරන අවස්ථාවක් ලැබිලා නැහැ. මොකද ඇමරිකාව ඔහු තමන්ට අවශ්‍ය පුද්ගලයෙකුට නම් කළා, ඔහුව නීතිය රැහැනට හසු කරගැනීමට අවශ්‍ය නීතියෙන් තනගිය පුද්ගලයෙක් හැටියට තමයි හඳුන්ලා තියෙන්නේ. ඒ නිසා තමයි ඔහු මේ වෙනකොට රුසියාවේ දේශපාලන රැකවරණය ලබාගෙන තියෙන්නේ. නමුත් අභ්‍යාචන අධිකරණ මේ අවස්ථාවේදී මේ ලබා දුන්න තීන්දුව මගින් ඇත්තටම එඩ්වර්ඩ් ස්නෝඩන්ව වරදකරුවෙක් හැටියට ඒ ඇමරිකාව නම් කිරීම විශාල අභියෝගයකට ලක් වෙලා තියෙනවා. එඩ්වර්ඩ් ස්නෝඩන්ට අවශ්‍ය නම් ඇමරිකාවට දැන් ගිහිල්ලා මේ අභ්‍යාචන අධිකරණය ලබා දුන්න තීන්දුව භාවිතා කරලා ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කර ගැනීමට ඒක රුකුලක් වෙයි කියන අදහස මතුවලා තියෙනවා. මෙතනදී ඇමරිකාවේ බලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාරයක් දක්වලා නැහැ. නමුත් අපට දැනගන්න තියෙන විදිහට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්නෝඩන්ට එරෙහිව දැන්ට නගා තියෙන චෝදනා ඉවත් කිරීමටත්, ඒ වගේම ඔහුට පොදු සමාවක් දීලා නැවතත් ඔහුට ඇමරිකාවට පැමිණෙන විදිහට වැඩ කටයුතු සැලසීම ගැනත් සලකා බලනවයි කියලා ඒ විදිහේ දේකුත් ඇමරිකාවෙන් මේ වෙනකොට අපිට වාර්තා වෙලා තියෙනවා.
දැන් ඔය ජනතාවගේ දත්ත තොරතුරු රැස් කිරීම පිළිබඳව කතා බහ කරද්දී අපිට මේ වෙනකොට සමස්ත ලෝකයේම ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය ජාලා පිළිබඳව අමතක කරන්න බෑ. එතරිනුත් Facebook එක ඉහළින්ම සිටින සමාජ මාධ්‍යයක්, ලෝකයේම සිටින පුද්ගලින්ගේ දත්ත ඒකරාශීකරණ මේ දත්ත සමාගම්. ඇත්තටම අපි දත්ත ලබා දෙනවා, ඒගොල්ලෝ ඒ දත්ත වලින් ආදායම් උපයනවා. මේක මේ චෝදනාවක් විදිහට දැන් කාලයක් තිස්සේ නැගමින් එන කාරණාවක්. අපිට මතක ඇති අපේ Facebook මාධ්‍ය ජාලා වහරහාම SBS සිංහල සේවය මේ සම්බන්ධව තොරතුරු ඔබට වාර්තා කිරීමක් සිදු කළා ඔස්ට්‍රේලියාව පැත්තෙන්. දැන් ඔස්ට්‍රේලියාවේ මේ ඔරිජිනල් නිවුස් කියලා කියන්නේ අපි මෙහින්ම නිෂ්පාදනය කරන, සම්පාදනය කරන ප්‍රවෘත්ති මේ වටිනාකමක් සහිත විශේෂාංග, ඔස්ට්‍රේලියානු විශේෂාංග සඳහා යම් කිසි වූ මුදලක් ලබා දිය යුතුයි, කර්තෘභාගයක් ලැබිය යුතුයි කියලා යම් තර්කයක් ගෙනෙනවා ඔස්ට්‍රේලියානු රජය විසින්. ඉතින් ඒකට Facebook සමාගමත් ප්‍රතිචාරයක් දක්වලා තිබුණා. මේ ඒ අනුව එහෙම ඒ වගේ ක්‍රියාදාමයකට ඔස්ට්‍රේලියාව එළඹුණොත් එහෙම ඔස්ට්‍රේලියානුවන්ට Facebook සහ ඒකට අනුබද්ධ සමාගම Instagram කියන සමාජ මාධ්‍යයේ ප්‍රවෘත්ති මේ වගේ කොන්ටෙන්ට්ස් මේ අන්තර්ගතයන් හුවමාරු කර ගැනීම අවහිර කරනවායි කියලා. මේ වගේ තර්ජන තියෙන අතරතුරේදී දැන් ඉන්දියාවත් යම් තර්ජනයක් එල්ල කරනවා Facebook සමාගමට, විශේෂයෙන්ම මේ දක්ෂිණාංශික මතවාද රැගත් දේශපාලන මතවාද සඳහා Facebook එක පක්ෂග්‍රාහීව කටයුතු කරනවා කියලා. මේ මොකද්ද මේ ඉන්දියාවෙන් එල්ලවන මේ අලුත් චෝදනාව Facebook එකට අමල්?
ලුක්ෂි, ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂ Facebook සමාගමේ මාක් සකබර්ග්ට දැන් ලියමනක් යවලා තියෙනවා. ඒකෙදි ඔවුන් චෝදනා කරනවා Facebook සමාගම BJP පක්ෂය, ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂයට විරුද්ධව කටයුතු කරනවා කියලා. ඒ BJP පක්ෂයේ මතය ඉදිරියට ගෙන යාමට විරුද්ධව Facebook සමාගම විසින්, Facebook එක විසින් නොයෙකුත් බාධක පමුණවනවා. ඒ වගේම මේ Facebook එකේ නොයෙකුත් දෙනා පළ කරන අදහස්වල බොහෝ දුරට BJP එකට විරුද්ධ මතයන්ට තැනක් ලබා දෙනවා. නමුත් ඒ BJP එකේ මතය ඉදිරියට ගෙන යාමට අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා. ඉතින් මේක ඇත්තටම දැන් Facebook සමාගමත් ඉන්දියාවේ බලධාරීන් අතර ලොකු ආරවුලක් බවට පත් වෙලා තියෙනවා. මොකද Facebook එකේ ආසියානු කලාපයේ වැඩිම ග්‍රාහකයන් සංඛ්‍යාවක් ඉන්නේ ඉන්දියාවේ. ඉතින් Facebook සමාගමටත් ඉන්දියාව ඉතාමත්ම වැදගත් වෙළඳපොළක්. ඉතින් ඒ එවැනි වටපිටාවක තමයි මේ විදිහට ඉන්දියානු බලධාරීන් සහ Facebook සමාගම අතර මේ ලොකු ආරවුලක් දැන් ඇති වෙලා තියෙන්නේ. Facebook සමාගම මේ වෙනකොට සමහර ඉන්දිය දේශපාලඥයන්ගේ ගිණුම් අත්හිටවලා තියෙන, එහෙම නැත්නම් ඔවුන්ගේ පිටු Facebook එකෙන් ඉවත් කරලා තියෙනවා. ඉතින් ඒ කාරණාවත් එක්ක තමයි මේ විදිහට දෙපාර්ශ්වෙම මේ ලොකු ආරවුලක දැන් පැටලිලා තියෙන්නේ.
දැන් අර කතාවක් තියෙනවනේ අමල් මේ ඌරගේ මාළු ඌරගේ ඇඟේම තියලා කපනවා කියලා. දැන් ඒ වගේ ඇත්තටම මේ සියලුම තොරතුරුත් අපි ජනතාවට ලබා දෙන්නේ Facebook මාධ්‍ය හලහා. ඒකත් ඇත්තටම හාස්‍ය ජනක කාරණාවක්. ඒ වගේම මේ එක්තරා අන්දමකින් විශේෂිත කාරණාවක්. මේ සියලුම තොරතුරු අපි Facebook මාධ්‍ය ජාලය හරහාම නැවතවතාවක් ජනතාවට ලබා දෙනවා. ඉතින් අපිත් ඔබට මතක් කර සිටිනවා මේ විශේෂාංගය ඇතුළු අපේ සියලුම විශේෂාංග, ඔස්ට්‍රේලියාවේ වාර්තාවන සියලුම අලුත් තොරතුරු අපි අපගේ වැඩසටහනේ Facebook මාධ්‍ය ජාලය හරහා ඔබ වෙත නිරන්තරයෙන් අරගෙනනවා. SBS සිංහල අපගේ Facebook පිටුව සොයන්න අලුත් තොරතුරු ඔබට දැක ගන්නට ලැබේවි. හොඳයි අමල්ල, එහෙමනම් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මෙවරත් විදේශ රීති සමාලෝචනයට අපත් සමග එකතු වීම පිළිබඳව. එහෙමනම් බොහොම ස්තුතියි බුවන්. අපි ලබන සති සිකුරාදා නැවතත් හමු වෙන තුරු.
අයිබෝන් දිල්රුක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.